ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
පවතින කොරෝනා වසංගතයත් සමඟ ඔස්ට්‍රේලියානු රජය මගින් සිදුකළ සීමා පැනවීම සාමාන්‍ය ජන ජීවිතය විශාල වෙනසකට ලක් කළා. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියානු ආර්ථිකයේත් විශාල වෙනසක් සිදු වුණා. මේ සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගත්තත් COVID-19 වෛරසයත් සමඟ සිදු වූ සීමා පැනවීම සහ ආර්ථික වෙනස්කම් පුද්ගලයන්ගේ මානසිකත්වයට දැඩි බලපෑම් සිදු කළා සහ සිදු කරමින් පවතිනවා. අපි හිතුවා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට මේ තත්ත්වය බලපාන්නේ කුමන ආකාරයෙන්ද සහ පවතින මානසික ආතතියෙන් මිදීමට කුමන ක්‍රියාවන් අනුගමනය කළ යුතුද යන කාරණාව සම්බන්ධයෙන් මෙවර අගෝස්තු මාසයේ අවසාන අඟහරුවාදා දිනට යෙදී තිබෙන විනිවිද සමාජ කතිකාවත ඔස්සේ සාකච්ඡා කරන්න. මේ තත්ත්වය සම්බන්ධයෙන් අපිත් සමඟ අත්දැකීම් බෙදා හදාගන්න ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවලින් සුපුරුදු පරිදි අපිත් සමඟ අපේ සමාජිකයන් සම්බන්ධ වෙලා සිටිනවා. අපි මුලින්ම යොමු වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේදී තමන්ට මේ කොරෝනා තත්ත්වයට මුහුණ දීමට සිදු වුණේ කොහොමද සහ ඔහුට මේ තත්ත්වය බලපෑවේ කෙසේද යන කාරණාව ගැන කතා කරන්න එච් ගුණසේකර වෙතට. අපි දැනගමු ඔහුගේ අත්දැකීම.
මේ වෙලාවේ අපි මුහුණ දුන්නේ කියන කොරෝනා වෛරසය අපේ සම්පත්තරම අපේ සමාජයේ ලොකු බලපෑමක්. ඒ කියන්නේ අපිට හිතාගන්න බැරි තරම් ලොකු බලපෑමක් කෙල්ල කරා. දැන් අපි අපේ ස්ටඩිස් අවසන් කළා. අපි සාමාන්‍යයෙන් ආර්ථික තත්ත්වයෙන් ස්ථාවර තත්ත්වයකට එන්න පටන් ගත්ත අවධියෙන් වගේ තමයි කොරෝනා වෛරසය මෙහෙම වැඩි උනේ. ඉතින් ඒකත් එක්ක අපිට ගොඩාක් ලොකු ආර්ථික තත්ත්වයට වෙච්ච මේ කඩා වැටීම මම අත්දැක්කා. රැකියා අහිමි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තුලින් ලොකු මානසික බලපෑමක් කෙල්ල වුණා. අපිටත් මේ තත්ත්වය දැන් ඊළඟට පිට වෙයිද? ඇත්තටම මම වැඩ කරේ ඔස්ට්‍රේලියාවේ ෆැසිලිටි මැනේජ්මන්ට් කම්පැනි එකකට. මම එතන සුපර්වයිසර් තනතුර හිටියේ. මගේ යටතේ හිටපු අපේ එම්ප්ලොයිස්ලා සාමාන්‍යයෙන් 25-30ක් විතර මේ කොවිඩ් එක ආවත් එක්කම ස්ටෑන්ඩ් අවුට් කරා. ඉතින් ඒගොල්ලෝ 90-95ක්ම හිටියේ මේ ස්ටුඩන්ට්ස් ලයිකින්. ඒගොල්ලෝ ගොඩක් යැපෙන්නේ මේ කියන්නේ ජොබ් එකෙන් ලැබෙන පඩිය මත. ඉතින් එහෙම එකපාරට ඒගොල්ලන්ගේ වැඩ නවත්තපුවාම ගොඩක් අය ඉතින් ෂිප්ස් වලට කතා කරනවා. සමහර අය එවන මැසේජස් දැක්කහම මට තේරෙනවා කොච්චර ලොකු මානසික පීඩාවකින් ඒගොල්ලෝ ඉන්නේ කියලා. මොකද ඒගොල්ලන්ගේ අපේ ලංකාවේ විතරක් නෙමෙයි වෙන වෙන රටවල් වල අයත් මට දවසක් වැඩ දෙන්න, දවස් දෙකක් වැඩ දෙන්න පුළුවන් නම් වගේ එහෙම කරන ඉල්ලීම් දැක්කහම හිතනවා. ඒ කියන්නේ ඒක ඇත්තවශයෙන්ම ලොකු පීඩනයක්. ඒගොල්ලෝ ඉගෙන ගන්න තියෙන යුනිවර්සිටිස් ඒගොල්ලොන්ගේ වැඩ නැවැත්වුවේ නැහැනේ. මොකද ඒගොල්ලන් යුනිවර්සිටිස් කන්ටිනියු වුණා මේ ඔන්ලයින් ලර්නින් විදිහට. ඉතින් ඒගොල්ලොන්ගේ ෆීස් කියවන ඒවා, රෙන්ට් එක, ඒ හැමදේම දරාගන්න තිය ඒගොල්ලෝ යපුනේ ඇත්තවශයෙන්ම මේ ජොබ් එකෙන්. ඉතින් එකපාරට ඒ ජොබ් එක නැති වුණාම ලොකු පීඩනයකින් තමයි ඒගොල්ලෝ හිටියේ. කොවිඩ් දැන් මෙල්බර්න් වල දෙවෙනි රැල්ලකුත් ආවා. ඉතින් ඒ රැල්ලත් එක්ක තව පීඩනයක් ආවා. දැන් අපි ස්ටේජ් 4 හිටියට ගොඩාක් අපේම සේවයස් අපේ නායකන් ගොඩක් ඒවා සම්පූර්ණ සේවය නවත්තලා දෙන්න. ඉතින් අපි බලාගෙන ඉන්නේ දැනට මේක වෙන්නේ අපිට කියලා. කියන්නේ ලොකු අවිශ්වාසයකින් තමයි හිටියේ මේ අපේ රැකියාව ගැන. ඇත්තටම මෙහෙ දැන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන පර්මනන්ට් රෙසිඩෙන්සි කියන කැටගරිය නැතුව ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා මෙහෙ තමන්ගේ අනාගතය කියන්නේ පර්මනන්ට් රෙසිඩෙන්සි එක දක්වා යන්න ප්ලෑන් කරන පිරිසක් ඉන්නවා 75%ක් විතර මේ සංක්‍රමණය. ඉතින් ඒගොල්ලොන්ට මේ ඇති වෙලා තියෙන සිටුවේෂන් එක ලොකු අවිනිශ්චිතභාවයක් උදා වෙලා තියෙනවා. මොකද දැන් මට පෞද්ගලිකව මම ඒක අත්විඳිනවා. අපි දැන් ඉන්නේ හැමෝම දන්නවා ටෙම්පරරි රෙසිඩෙන්ස් කියලා වීසා කැටගරි එකක් තියෙනවා. ඉතින් ඒකේ ඒ කාලය තුළ තමයි අපි අපේ පර්මනන්ට් රෙසිඩෙන්සි එකට සාමාන්‍යයෙන් අවශ්‍ය කරන ඒ සුදුසුකම් ටික සපුරා ගන්න කරන වැඩ කොටස් ටික කරන්නේ. ඉතින් නමුත් දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක හා විශේෂයෙන්ම දැන් ගවර්මන්ට් එකෙන් සියලුම වීසා ප්‍රොසෙස් කරන ඒවා නවත්තලා තියෙන්නේ. ඒ වගේම සංක්‍රමණිකයන් ගන්න, ඒ කියන්නේ පර්මනන්ට් රෙසිඩෙන්සි ලබා දෙන පුද්ගලයන් ගන්න අඩු කරන්න යන්නේ. මොකද දැන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයන්ටත් ඒගොල්ලන්ගේ ජොබ්ස් අහිමිලා තියෙන තත්ත්වය තුළ දැන් අපිට ලොකු අවිනිශ්චිතභාවයක් තියෙනවා. අපේ ඊළඟ ස්ටෙප් එක වීසා එකේ ඊළඟ ස්ටෙප් එක අපි කොහොමද තියන්නේ කියලා. ටෙම්පරරි රෙසිඩෙන්සි එකේ ලබා දෙන කාල සීමාව කිසිම ප්‍රයෝජනයක් නැති වැඩකට වැය වෙනවා. ඉතින් ඒක ලොකු අවාසියක් මේ වෙලාවේ.
ඔව්, අපි දැන් යොමු වෙනවා ක්වීන්ස්ලන්ද ප්‍රාන්තයේ හෝටල් ශේෂ්ත්‍රයේ සේවය නිරත වන සම්පත් වෙතට. අපි දැනගමු කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ඔහුගේ අත්දැකීම පිළිබඳව.
මගේ පැත්තෙන් ගත්තොත්, මගේ අත්දැකීම ගත්තොත්, මට දැන් මම ෆැමිලි එකත් එක්ක ඉන්නේ. එතකොට රස්සාව නැති වුණා මාස 3කට. නමුත් මාස 3කට නැති වුණාට මම ඉන්න ප්‍රධානම දේ අපි දැන් ඉන්න රෙන්ට් එකනේ බලපාන්නේ ප්‍රධානම දේ. ඉතින් මට ගෙදරට ගෙවන්න මාසයක් මට ෆ්‍රී හම්බුණා ගෙදර ඉන්න. ඊට පස්සේ එයාලා සුළු ගානක් මගෙන් ගත්තා සතිපතා. ඒක ගෙවා ගන්න පුළුවන් වුණා. මොකද මට මගේ වැකේෂන් නැත්තම් මේ හොලිඩේස් පේමන් තිබ්බා. ඒ නිසා එතන මට යම් කිසි සති ප්‍රමාණයකට හම්බුණා හොලිඩේ පේමන්ට්. නමුත් මම ඒ වගේම කවර් කරගත්ත මගේ අද එක්ස්පෙන්සස්. ඉතින් ඒ විදිහට තමයි ඒක මට බලපෑවේ. නමුත් සමහර මගේ යාළුවෝ ඉන්නවා. නමුත් යාළුවන්ට සමහරක් ඇටි ඉන්නතෙන් නැති වුණා. ඊට පස්සේ ඒගොල්ලන්ට කන්න බොන්න නැතුව හිටියා. ඊට පස්සේ යාළුවෝ එකතු වෙලා මුදල් මේ එකතු කරලා ඒගොල්ලන්ට කෑම බීම අදලා දුන්නා. එහෙම තත්ත්වයක් සමහරක් මගේ යාළුවන්ට උදා වෙලා තිබ්බා. අපිට දුරගතනේ සම්බන්ධතා වෙනකොට තමයි එහෙම කට්ටිය අපට හම්බෙලා කිව්වේ මෙන්න මේ 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 විදිහට අපි වැඩ කරගෙන යනවා මේ ඒගොල්ලන්ගේ රස්ස නැතිල. නමුත් මානසික මට්ටමින් ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මානසික පීඩනයකට වැටෙනවා. මොකද රස්සාව නැහැ, සමහරක් අයට ගෙවල් වලට සල්ලි අරින්න ඕනේ, සහ මෙහේ අපි ඇවිල්ලා ඉන්නේ වීසා එකකට අපිට කිසිම බෙනිෆිට් එකක් නැහැ. නමුත් යම් කිසි විදිහකින් අර සුපර් ඇනිමේෂන් එක අපිට ගන්න පුළුවන් වුණා. නමුත් ඒක සමහරක් කයට ගන්න පුළුවන්, සමහරක් අයට බෑ. මොකද සමහරක් අය ඉන්නවා අලුතෙන් ආපු අය, ඒගොල්ලන්ට පොඩි මුදල් ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් එහෙම තමයි ඒගොල්ලෝ ඒ දේවල් වලට මුණ පැවෙන. මම වැඩ කරපු ආයතනයේ අපි ස්ටුඩ් ඩවුන් කරනකොට ලෙටර් එකක් දුන්නා. ඒ නිසා මට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ වෙන එකකට යන්න. නමුත් ජෙනරලි අපි ඇවිල්ලා ඉන්නේ වීසා 457 හරි 482 ඉන්න අයට ආය ආයතනයකට යන්න අමාරුයි වෙන තැනක ස්පොන්සර්ෂිප් එකක් කරලා තියෙනකොට. එතකොට ඒක නීත්‍යානුකූල නැහැ. ඒ නිසා ඒක අපිට කරන්න අමාරුයි. අනිත් පැත්තෙන් අපි තව වෙන ස්පොන්සර් කෙනෙක් හොයාගන්න කරනවා නම්, නමුත් මේ වෙලාවේ කවුරුත් ස්පොන්සර් කරන්නේ නැහැ. නමුත් හරි අමාරුයි හොයාගන්න ස්පොන්සර්ෂිප් එක. ඉතින් ඒ නිසා තමන් ඉන්න තැනටම වෙලා ඉන්න එක තමයි හොඳම දේ මේ වෙලාවේ. දැන් මට හරියටම මාස 3ක් ජොබ් එක නැතුව ගෙදරට වෙලා ඉන්න වුණා. මට වෙන රස්සාවකට යන්න බෑ. නමුත් දැන් මගේ ඩිපෙන්ඩන්ට් හැටියට ඉන්න අයට යන්න පුළුවන්. මගේ වයිෆ්ට රස්සාවක් කරන්න පුළුවන්. එයාට ඒක කිසි බලපෑමක් නැහැ. නමුත් මට කරන්න බෑ. දැනට මම ආය බැක් ටු නෝමල් වැඩ කරගෙන යනවා. ඒ කියන්නේ නෝමල් අවර්ස් ගන්න මම වැඩ කරගෙන යනවා. ඒකේ කිසි මට ගැටලුවක් නැහැ. නමුත් ඒකයි බලපෑමක් වෙන්නේ. නිව් සවුත් වේල් හරි වික්ටෝරියා වලට වගේ ක්වීන්ස්ලන්ඩ් වලටත් බලපෑවොත් ඒකේ ඊළඟ සෙකන්ඩ් ඉෆෙක්ට් එක කොහොම වෙයිද කියන එක කියන්න අමාරුයි. ඉතින් එහෙම වුණොත් ආයෙත් අර පරණ විදිහටම ආයෙත් ස්ටුඩ් ඩවුන් කරයි. එහෙම වුණොත් තාවකාලිකව ආයෙත් ජොබ් එක නවත්වුවොත් ඉතින් දැනට අපි මේ රස්සාව දැන්ත කරන අතරතුරේ යම් කිසි මුදල් ප්‍රමාණයක් අයිති ඉතුරු කරගන්න වෙනවනේ. මොනව හරි හදිස්සියක් වුණොත් එහෙම වුණොත් අපි මුදල් ප්‍රමාණයක් තියාගෙන ඉතින් ඊළඟට අය මොකද්ද වෙන්නේ කියන එකට බලන්න වෙනවා. ඉතින් ඒක හරියටම කියන්න බෑ. මේක වෙයිද නොවෙයිද, සල්ලි තියෙයිද නැතිවෙයිද කියලා. නමුත් අපි මේකෙන් පාඩමක් ඉගෙන ගත්ත නිසා යම් කිසි ප්‍රමාණයකට අපිට ලැස් වෙන්න වෙනවා.
අපිත් සමග සම්බන්ධ වෙලා සිටිනවා මෙම කොරෝනා වසංගතයත් සමග ඇතිවන ආතතිය කොයි ආකාරයෙන්ද සිදුවන්නේ සහ එහා බැඳුණු කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සිඩ්නිහි මනෝවිශේෂඥ ආචාර්ය අභය බණ්ඩාරනායක මහතා. අපි දැනගමු ඔහුගෙන් මේ පිළිබඳව වැඩි තොරතුරු.
මනෝවිද්‍යාඥයෙක් හැටියට දැන් මට මගේ අත්දැකීම් රැකියාවන් පිළිබඳ ප්‍රශ්න තුනක් තැන්වල ආණ්ඩු විසින් වසා දැමීම නිසා ලොකු ආර්ථිකයට බලපෑමක් ඇතිවෙන ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඒක නිසා මිනිස්සු හරිම මානසික වශයෙන් ලොකු බලපෑමකට යටත් වෙච්ච නිසාම තමයි මේ ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල මනෝවිද්‍යා සංගමය පවා දැන් මේ අවස්ථාවල් දීලා තියෙනවා. මනෝවිද්‍යාඥයෝ වගේ අය හම්බෙලා ඒ අයගෙන් උදව් උපකාර ගන්න කියලා මානසික ආබාධ ඇති වෙන්න ඉඩකඩ තියෙනවා කියලා. මොකද විශේෂයෙන්ම මේ ආතතිය වගේ දෙයක් තමයි මුලින්ම පටන් ගන්නෙ. ඒක පටන් ගත්තහම ඒක අන්තිම විශේෂතාව වෙනකම් වෙනස් වීම ඇති වෙනේ භෞවිතාවයක් තියෙනවා. අපි ගත්තොත් අපි රටකින් රටකට රැකියාවන් සඳහා මෙහෙට ඇවිල්ලා මේ රටවල ජීවත් වෙනකොට ඒ රටේ පවතින තත්ත්වයේ උඩ යම්කිසි මේ වගේ දෙයක් වුණාම ඒ ආදායම් තත්ත්වය කිසියම් විදියකින් අඩපණ වුණොත් සියලුම බලාපොරොත්තු නිෂ්ඨාවන් බවට පත් වෙනවා ඒක. ඉතින් ඒ නිසා මේ කොරෝනා වෛරසයේ ඇත්ත වශයෙන්ම ඇතිවෙච්ච සීමා කිරීම් රටේ ආර්ථිකයටත් ඒ වගේම අපි වගේ සංක්‍රමණික ප්‍රජාවටත් මානසික වශයෙන් දැඩි කම්පණයට පත් වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් අපි බොහොම සමාජශීලී අපේ සංස්කෘතියේ වශයෙන් අපි බැලුවොත් අපි බොහොම කැමති සුපදව එකෙක්ගෙන හම්බ වෙන්න. ඉතින් ඒකටත් ලොකු පහරක් වැදුනා මේ උදකලා වීම නිසා. ඒ උදකලා වීමයි රැකියාවල් වල ඇති වෙච්ච පීඩනයයි ඒ වගේම ආදායම් තත්ත්වය ඉතාම අඩුවීමයි දෙක තුනම එකතු වුණාම අනිවාර්යයෙන්ම සමහර අයට මේ හරි දරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් මොකද සමහර උදවියගේ තියෙන මානසික ශක්තිය උඩ තමයි ඒවා වුණත් දරාගැනීමේ හැකියාව කෙනෙක් තුළ පවතින්නේ. ඉතින් ඒ පුජ්‍යලයා තුළ ඒ ශක්තිය නැතිවීම මානසික ආබාධයන් සහ මානසික ආතතියන් ඇතිවීමට දැඩි බලපෑමක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට වාර 10ක් එක්කෙනෙකුට එන්න පුළුවන් මේ අන්ඩ මෙඩිකයා. ඉතින් මේ මෙඩිකයාගෙන් නැතුව දැන් මේගොල්ලෝ මේ තත්ත්වයේ බරපතලකම නිසාම තමයි දැන් අවස්ථා 20ක් දීලා තියෙනවා අවුරුද්දකට අවශ්‍ය නම් මනෝවිද්‍යාඥයෙක් හම්බෙලා තමන්ට උපකාර ගන්න කියලා. මොකද එහෙම තත්ත්වයක් ඇත්ත වශයෙන්ම අපේ ප්‍රජාවට විතරක් නෙවෙයි ඕනම මේ රටේ ඕනම පුරවැසියෙකුට ඔස්ට්‍රේලියාවේ මේ තත්ත්වය උදා වී හැකියි කියන බහුවිතාවය තියෙනවා. ඒ නිසා තමයි ඒ අවස්ථාවන් උදා කරලා තියෙන ආණ්ඩුවෙම. ඉතින් ඒ වගේ ඇත්ත වශයෙන්ම මේ ආර්ථික තත්ත්වය උඩ තමයි හුඟක් වෙලාවට මානසික ප්‍රශ්න වලට බලපෑම ඇති වෙන. මොකද ෆයිනෑන්ෂියල් ස්ට්‍රෙස් කියන එක මෙන්ටල් ස්ට්‍රෙස් එකට මුල. ඕනම කෙනෙක් තමන් ණයක් අරගෙන, ගෙයක් අරගෙන, වාහනයක් අරගෙන ඔක්කොම යැපෙන්නේ තමන්ට ලැබෙන මාසික වේතනය උඩ. සමහර ව්‍යාපාර කරන අයත් ඉන්නවා. නමුත් ඒ අයට වුණත් ව්‍යාපාරිකයන්ට පවා ලොකු ලොකු බලපෑමක් ව්‍යසනය නිසා ඇති වුණා. මේ කොරෝනා වෛරසය නිසා මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා රස්සාව නැති වුණා. බොහොම අමාරුයි. දැන් මට හරිම කුතුහලයේ, සංකාවේ, බයක් ජීවිතය තුළ ඇති වෙලා තියෙනවා. ඒ වගේ අය එනවා. ඒ අය තුළ වගේ අත්දැකීම් වලින් මම හුඟක් වෙලාවට කරන්නේ කොහොමද එයා ඒවා කෝපප් කරගන්න මැනේජ්මන්ට් ස්කිල්, එහෙම නැත්නම් ඒවා ඒවා පාලනය කරග හැකි කුසලතාවන් අවබෝධ කර දීම සහ එයා තුළ ශක්තියක් ගොඩනැගීම. මොකද අනිවාර්යයෙන්ම මේ තත්ත්වයට මේ මුහුණ දෙන පුජ්‍යලයා ඒ අයට හරිම අවිනිශ්චිත බවක් ඇති වෙනවා තමන්ගේ ජීවිතය පිළිබඳ. ඒ නිසා තමයි තමන්ට ආතිතය, ආතතියක්, පීඩනයක් හෝ කාංසාවක් වගේ දෙයක් ඇති වෙන්නේ.
ඔව්, සිඩ්නිහි වැසෙන චාම් ගුණවර්ධන මෑතකදී තමන්ගේ උපාධිය අවසන් කරලා ශේෂ්ත්‍රයේ රැකියාවක් සඳහා ඉල්ලුම් කරමින් සිටින්නියා. මේ කොරෝනා වසංගත තත්ත්වයත් සමග රැකියා සඳහා පවතින දැඩි ඉල්ලුම මත ඇය යම් පීඩනයකට පත් වෙලා තියෙනවා. අපි දැනගමු ඇයගේ අත්දැකීම මේ සම්බන්ධයෙන්.
මම රීසන්ට් ග්‍රැජුවේට් කෙනෙක්. මගේ ස්ටුඩන්ට් වීසකින් පස්සේ වීසකට ඇප්ලයි කරනකොට මට හම්බෙන්නේ පෝස්ටල් වර්කින් වීසෙක. අවුරුදු දෙකක කාලයක් ලැබෙනවා මට ඔස්ට්‍රේලියන් වර්කින් එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද මට ඒක ගොඩක් වැදගත් වෙනවා මගේ පර්මනන්ට් රෙසිඩෙන්සි ප්‍රොසෙස් එකට උනත්. ඒ සිටුවේෂන් එකේ ඉදිද්දි මට මේ කෝවිඩ් බලපෑම ආවේ එතකොට තමයි. එතකොට මට මුලින්ම සිතරාවක තුවිල්ල තමයි මම කොහොමද මට ඒක ගොඩක් සීමා වුණා. මම රැකියාවක් හොයාගන්න එක මගේ ශේෂ්ත්‍රයේ. මොකද ඒක කෝවිඩ් සිටුවේෂන් එකත් එක්කම තියෙන ඔක්කොම රැකියාව පුරපාඩු ලිමිටඩ් වුණා. එතකොට මට තියෙන පොසිබිලිටි එක ජොබ් එකක්, මගේ ශේෂ්ත්‍රයේ ජොබ් එකක් හොයාගැනීමටත්, මගේ ෆීල්ඩ් එක එක්ස්පීරියන්ස් එක ගේන් කරගන්න එකටත් ලොකු බලපෑමක් වෙනවා කියන එක තමයි මගේ ඔළුවට ගියේ. මොකද ඒකත් එක්කම මගේ ඉස්සරහට කරන්න තියෙන වැඩ කටයුතු ටික ඔක්කොම සීමා වුණා. ඒක තමයි මට තිබ්බ ලොකුම ස්ට්‍රෙස් එක. මොකද මට ලැබිලා තියෙන අවුරුද්දක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත මම කොහොමද මේ ටික කරගන්නේ කියන එක තමයි මට තිබ්බ ලොකුම ස්ට්‍රෙස් එක. ඒත් එක්කම මගේ යාළු වෙන වෙන ස්ටේට් වල ඉන්න යාළු ඉන්නවා. ඒගොල්ලොන්ට පුළුවන් හැම වෙලාවෙම කතා කරලා මගෙන් අහනවා මෙහි කොහොමද සිටුවේෂන් එක. මොකද ඒගොල්ලෝ මූව් වෙන්න උනත් කැමති තත්ත්වයක් ආවා ඒගොල්ලන්ගේ පුරුදු ස්ථානයේ ඉඳන් වෙන ස්ථානයකට. මොකද ඒ තරම් හඩ්ෂිප් එකක ඒගොල්ලෝ ඉන්න නිසා. රීසන් ග්‍රැජුවේට් කෙනෙක් වුණාම එයාට සාමාන්‍යයෙන් ගත්තොත් එයාලට පොසිබිලිටි 60%-70% තියෙනවා අලුත් ජොබ් එකකට යන්න, එන්ට්‍රි ලෙවල් ජොබ් එකකට යන්න අවස්ථාවක් තියෙනවා. දැන් මෙතෙන්දී උනේ කෝවිඩ් සිටුවේෂන් එකත් එක්කම තියෙන ජොබ් ඔක්කොම ලිමිට් වුණා. ජොබ් වල හිටපු මිනිස්සුන්ව ටයින් කරා. එතකොට මම ජොබ් වලට ඇප්ලයි කරද්දි මට ජොබ් එකක් ලැබෙන්න තිබ්බ ප්‍රවණතාවය සෑහෙන්න සීමා වුණා. ඒ හේතුව හින්දා ඒ කාලය අතරතුර සෑහෙන්න ජොබ් ඇප්ලිකේෂන්ස් වලට දැම්මා. ඒ වුණාට ජොබ් හොස් කෙනෙක්ගෙන් කිසිම රිප්ලයි එකක් මට ආවේ නැහැ. මොකද මම දන්නවා ඒ හේතුව ඒගොල්ලොන්ට ඒ පුරප්පාඩු පුරවන කෙනෙක් උම්නා වුණත් ඒගොල්ලෝ එතනට ඉන්ට්‍රි ලෙවල් කෙනෙක්ට ට්‍රේනින් එකක් දෙන්න කියන රිසෝර්සස් වෙන් කරන්න කැමති වුණේ නෑ මේ කෝවිඩ් සිටුවේෂන් එකත් එක්ක. මොකද ඒක ලොකු පාඩුවක් වෙනවා කම්පැනි එකට. ඒ හේතුව හින්දා තමයි ඉතින් මට ඒක ලොකු ප්‍රශ්නයක් සහ මට ඒක ලොකුවට බලපෑවා. මගේ අනාගතයේදී ජොබ් එකක් ලැබෙන්න තියෙන පොසිබිලිටි එක කතා කරොත් එහෙම මේ කෝවිඩ් සිටුවේෂන් එකත් එක්ක සෑහෙන්න පස්සට ගියා. මොකද පෝස්ට් ඩිවර්කින් වීසෙකට අවුරුදු දෙක කාලයක් දෙන්නේ. ඒ ලැබිලා තියෙන කාලේ මේ කෝවිඩ් සිටුවේෂන් එකක තියෙන හේතු ඔක්කොම එක මට ඒක එන්න සීමා සහිත වෙනවා. මගේ මට ජොබ් එකක් කරන්න තියෙන කාලේ මට ජොබ් එකකට යන්න තියෙන ප්‍රවණතාවය දැන් සෑහෙන්න අඩු වෙලා. මොකද අඩු කාලයක් තියෙන මිනිමම් 2 years නැති කෙනෙක්ව එම්ප්ලොයි කෙනෙක් කරගන්න එම්ප්ලොයි කෙනෙක් කැමති නැහැ ඕනම කම්පැනි එක. ඉතින් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද අවුරුදු දෙකකට තියෙන මේසක මගේ අවුරුද්දකට අවුරුදුකමාරකට සීමා වුණාම මට ජොබ් එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් මට වෙන වෙන ඔප්ෂන්ස් වලට යන්න වෙනවා. ඒවත් වෙනම ස්ට්‍රෙස් එකක් වෙනවා. මට ටයිම් එක බයි කරගන්න මේ ඉස්සරහට තියෙන වැලටික් කරගන්න මට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඇත්තම කිව්වොත්
හොටල් ශේෂ්ත්‍රයේ සේවය කරන රන්දික අහංගම සතුව පවතිනවා මේ කොරෝනා වසංගතයත් සමග බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේදී ඔහුට මුහුණ දීමට සිදු වූ තත්ත්වය පිළිබඳව තොරතුරු. අපි ඔහුගෙන් දැනගමු ඔහුගේ අත්දැකීම සහ ඔහුට මේ බලපෑ අන්දම පිළිබඳව.
මම හෙඩ් ෂෙෆ් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. මේ අලුත් ඔපරේටර් තමයි ගියේ. අපි එම අවුරුද්දක් විතර කාලයක් ඉන්න බලාගෙන. නමුත් මාර්තු මැද වගේ වෙනකොට තමයි ටික ටික ඒක බලපාන්න පටන් ගත්තේ. කියන්නේ එක සැරේ ගෙස්ලා ප්‍රමාණය අඩු වුණා. ඒක එහෙම වෙනකොට මම හිටියත් ප්‍රොබේෂන් පීරියඩ් එක මම ළඟදී පටන් ගත්ත නිසා ඒත් එක මගේ සැලරි රේට් එක අනිත්ට වඩා වැඩියෙන් තිබ්බ නිසා මාව තමයි ඉස්සෙල්ලම එතනින් ඒගොල්ලෝ නැවැත්තුවේ. ඒක තමයි ඇත්තටම ලොකු බලපෑමක් වුණේ. දැන් අපි දන්නේ ඊට පස්සේ දැන් මොනවා කරන්නද කියලා. දැන් කොහොම මගේ ෆැමිලි එකත් එක්ක හිටියේ. අපි රෙන්ට් එක ගෙවන්න ඕනේ. ඊට පස්සේ ෆැමිලි එකේ වීදම් ඒ ටික බලන්න ඕන. කාර් ලෝන් තියෙනවා, අනිත් ලෝන්ස් තියෙනවා. ඒවා ටික ගෙවනකොට කොහොමද ගෙවන්නේ කියලා. අනිත් එක මේ පොඩි ළමයි ඉන්නේ මගේ පොඩි බල තුන් දෙනෙක්. ඒගොල්ලොන්ට දැන් එක සැරේ සමහර මේ ෂොප්ස් එහෙම වහන්න පටන් ගත්තා. ෂොප්ස් වල බඩු අඩු වෙන්න ගත්තා. පොඩි අයගේ බඩු එහෙම කෑම බඩු එහෙම අඩු වෙන්න පටන් ගත්තා. මේ ඒකත් ලොකු බලපෑමක් වුණා. ආදායමටත් වඩා අපි තිබ්බ සේවිංස් වලින් කොහොම හරි මේ ටික කාලයක් ඉන්න පුළුවන් වුණත් පොඩි අයගේ කෑම බීම ප්‍රශ්න තමයි ලොකුවට බලපෑ අපිට. ඊට පස්සේ තමයි ටික ටික ගවර්න්මන්ට් එකෙන් කියන්න ගත්තා ජොබ් සීකර් හරි ජොබ් කීපර් හරි ප්‍රෝග්‍රෑම් වලට යන්න පුළුවන් කියලා. ඒවා ටික ටික හම්බෙන්න ගත්තා. ආදායම් ප්‍රත්‍ය නම් එහෙම ලොකු ඉෂුව එකක් වුණේ නැහැ මට. වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ගවර්න්මන්ට් එකෙන් දුන්න රෙන්ට් ඇසිස්ටන්ට් කියලා එකක්. මම ඒ වුණත් ඒ අතරෙදිත් මේ ජොබ් වලට ඇප්ලයි කරා. හරි මම මාස දෙකක් විතර ගෙදර හිටියා. හරි අමාරුන ජොබ් වලට දාගන්න. පස්සේ කාලෙකදී ටිකක් ටිකක් එහෙම එනකොට තමයි කොහරි ජොබ් කීපර් ඇප්ලයි කරලා සමහර ඒවා ආවා. ලොකු කම්පිටිෂන් නැතුන ජොබ් වලට මුල හරි මුල දවස්වල නම් ෂෙෆ් කැටගරි එක ඩිමාන්ඩ් වුණත් මෙහෙ මුල හරි ලොකු මේ කම්පිටිෂන් නැතුන ජොබ් එකක් හොයාගන්න ජොබ් එකක් හම්බුණා. ඊට පස්සේ ජුනි පළවෙනි දවසේ තමයි අලුතෙන් වැඩට යන්න ගත්තේ. මට ගොඩක් එක්ස්පීරියන්ස් තිබ්බත් සමහරලාට මම ඔස්ට්‍රේලියාවට මේ දැන් රටකින් ආපු නිසා සමහර විට මට එහෙම හිතුණත් මේ සමහරට මාව සිලෙක්ට් වුණේ නැහැ. සමහර තැන්වලදී සිලෙක්ට් වුණා. සමහර ට්‍රයල් එකට ගිහිල්ලා ටික දවසකින් ඒගොල්ලෝ කැමති වුණේ නැහැ ආයි පර්මනන්ට් ෆුල් ටයිම් ගන්නත්. මේ කොහොමත් මම ෆුල් ටයිම් එකක් තමයි හෙව්වේ මුලදී ඉඳලම. මේ ලොක්ඩවුන් එකේ එක ප්‍රශ්නයක් අපිට වුණේ. දැන් බල දෙන්නේ වගේ ඉස්කෝලේ ගියා. ඒ දවස්වල ඒගොල්ලෝ ඔක්කොම ඉස්කෝලේ යන්නේ නැතුව මේ ඉස්කෝලේ තිබ්බත් ගියේ නැහැ. ඉස්කෝලේ ඇත්තටම ගොඩක් ළමයි අඩු වුණා ඉස්කෝලේ ප්‍රමාණය නිසා ඉස්කෝලේ යවුවේ නැහැ. මේ ඒගොල්ලෝ ඊට පස්සේ එළියට බහින්න නැතුව ගේ ඇතුළටම හිර වෙලා ඉන්නකොට තමයි ඒක තමයි ලොකුම ප්‍රශ්නයකට ආවේ. ඒගොල්ලන් කරන්න දෙයක් නැහැ, යන්න තැනක් නැහැ. අර ගේ ඇතුළ ඔක්කොම හැමදාම පැය 24 ඉන්නකොට ඇත්තට මේක හරි මේ හරි අමාරුයි මේ විස්තර කරන්නත්. එමුකො ඒ තරම් මේ හරි මේ ස්ට්‍රෙස් එකක්. ඒක අර එළියට බහින්න වරුව යන්න තැනක් නැතුව ගේ ඇතුළටම වෙලා ඉන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ආයි මක්කරේ වගේ එකක් වුණත්
පවතින මේ තත්ත්වයත් සමග ඇතිව තිබෙන මේ මානසික ආතතියෙන් මිදීමට ඔබ කුමක්ද කළ යුතු වන්නේ කියන කාරණාව සම්බන්ධයෙනුත් දැනගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අපි නැවතත් යොමු වෙනවා මනෝවිශේෂඥ ආචාර්ය අභය බණ්ඩාරනායක මහතා වෙතට.
වැදගත්ම කාරණාව තමයි මම පෙන්වල දෙන්න කැමති ලෝකෙම රටවල් 200 ගානක් විතර වෙන්න මේක ව්‍යාප්ත වෙලා ගිහිලා තියෙනවා. ඉතින් ඒක දිහා බැලුවහම ඉතින් ඒ වගේම මරණ ඇති වෙලා තියෙන සංඛ්‍යාවන් දිහා බැලුවහම අපිට ලොකු මානසික ආතතියක් බියක් මනුෂ්‍යයන් හැටියට ඒ தත්ත්වය පුජ්‍යලින් තුල තියෙනවා. ඉතින් ඒක සමනය කර ගැනීමට තමයි විශේෂයෙන්ම ආතතිය පාලනය කර ගැනීම. ඒ කියන්නේ ආතතිය පාලනය කරගන්න තමයි යම් කිසි පුජ්‍යලයක් අසමත් වුණොත් ඒ පුජ්‍යලයා සංඛාව කුතුහලය වෙනි தත්ත්වයට පත් වෙනවා. ඒ කුතුහලයේ தත්ත්වය පවා මානසික වශයෙන් ඒගොල්ලෝ පාලනය කරගත්තේ නැත්නම් කෝපින් ස්ට්‍රැටජිස් එහෙම නැත්නම් ඒවා සමනය කරගන්න හැකි කුසලතාවෙන් පුරුදු පුහුණුනේ නැත්නම් එහෙම නැත්නම් ඒවා ගැන අවබෝධයක් නොතිබුනොත් ඔහු අනිවාර්යයෙන්ම විසදතාවයට එහෙම නැත්නම් ඩිප්‍රෙෂන් කියන තත්ත්වයට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට තියෙන තමන් ඒව පාලනය කරගන්න පුරුදු වෙන්න ඕන. තමන්ට කාලේන වශයෙන් තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඇක්සෙප්ට් කරන්න පුළුවන් වෙන එක තමන්ගේ ආකල්ප හරි ආකල්ප ඇති කරගන්න ඕන. මේක අපි කාටත් ඇති වෙච්ච ප්‍රශ්නයක්. මේක ඒක නිසා මේකට අපි මුහුණ දෙන්න ඕනේ. අපි මේ මුහුණ දීම සඳහා කළ යුතු දේවල් කරන්න ඕනේ. ඒ වගේම තමන්ට සරහට තියෙන කොයි විදිහේ අවස්ථාවන්ද කියන එකත් හොයාගන්න බලන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ටයිම් මැනේජ්මන්ට්. තමන්ට තියෙන දේවල් හුඟක් වෙලාවට පාලනය කර ගැනීම, තමන් සංවිධානාත්මක කර ගැනීම තුළින් තමන්ට පුළුවන් වෙනවා තමන්ගේ ඒ ආතති තත්ත්වයන් මැඩලා ගැනීමට. ඊළඟ තමයි බැලන්ස් වර්ක් ෆැමිලි ඇන් ෆැමිලි, කියන්නේ තමන්ගේ පවුල තුළ තව සමතුලිතතාවයක් ඇති කරගන්න. අපිට ඉතින් මේ වගේ කොරෝනා වෛරසය නිසා ඇතිවෙච්ච බාධාවන් තියෙනවා, ආර්ථික වශයෙන් අපහසුතාවයන් ඇති වෙලා තියෙනවා. ඒ සියලුම කාරණාත් එක්ක සමතුලිත තත්ත්වයක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න ඕන තමන්. ඒ වගේම තමන් ප්‍රතිඵලදායක ලෙස ජනසන්නිවේදනය කිරීම, තමන් අදහස් මුහුමාරු කර ගැනීම, තමන්ගේ ගෙදර අයත් එක්ක නිවේදනය කතා කරලා ඒවට අවශ්‍ය දේවල් වලට යෙදීම, ඒ කාරණාවල් හරියට කරගන්න පුළුවන් වුණොත් වෛරසය නිසාම නෙවෙයි නෝ සාමාන්‍ය ජීවිතයේදී පවා ආතති කලමනාකරණය කරගැනීමට පුජ්‍යලෙක් සම්බත් වෙනවා. අනිත් එක තමන් ශාරීරික ව්‍යායාමයකදීම ඉතා වැදගත්. ඒ වගේම ප්‍රධානම එක තමයි ධනාත්මක ලෙස හිතන්න ඕනේ. ඉතින් ඒවා එක්තරා විදිහක සහයක් ලැබෙනවා මේවා කල්පනාකරණය කරගෙන තමන්ගේ ජීවිතයට මානසික වශයෙන් පීඩනයක් නොවන විදිහට තමන්ව පාලනය කරගන්න.
ඒත් සමගින් අපි විනිවිද සමාජ මත විමසමින් සමුගැනීමට තමයි සූදානම් වන්නේ. අපි කතා කරමින් සිටියේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට මේ කොරෝනා වසංගතයත් සමග සිදු වූ ආර්ථික සහ සමාජ වෙනස්වීම කෙසේද බලපෑව යන කාරණාව සම්බන්ධයෙන් සහ ඒත් සමගම ඇති වුණු මේ මානසික ආතතියෙන් මිදීම සඳහා කුමක් කළ යුතුද යන කාරණාව සම්බන්ධයෙන්. අපි බෙහෙමින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ කතාබහට අපි සමග සම්බන්ධ වුණු මනෝවිශේෂඥ ආචාර්ය අභය බණ්ඩාරනායක මහත්මයාටත්, එච් ගුණසේකර, සම්පත්, චාම් ගුණවර්ධන, ඒ වගේම රන්දික අහංගමටත්. එහෙමනම් මීළඟ විනිවිද සමාජ මත විමසුමෙන් නැවතත් හමුවෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.